කරන්න විස්තර කෙරුවානේ.
ඔව්.
එදා හිටපු නැති අය තින්න හින්දා තා චුට්ටක් මතක් කරගන්න. මතකෙත්.
අදි වචන සම්පස්සයයි පටිඝ සම්පස්සයයි කියන දෙක ඒ ස්පර්ශය ගැන කතා කරන වචන දෙකක් නේද? නාම රූප පත්‍ය පස්සෝ කියලා දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ පටිච්ච සමුප්පාදේ නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ කියලා. ඒ වුණාට මේ සූත්‍රෙදී මේක මහා නිධාන සූත්‍රෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාම රූප පත්‍ය පස්සෝ කියන එක. මෙතන සලායතන සඳහන් වෙන්නේ නාම රූප පත්‍ය පස්සෝ කියන එක මෙන්න මේ පරියායෙනු දත යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ ආකාරෙනු මේක තේරුම් ගන්න ඕන කියලා. ඒකට එතෙන්දි තමයි ඔය ප්‍රශ්න හතරක් අහන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන්. යම් කරුණක් නිසා නාමකායක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි රූපයක අදි වචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. දැන් අපි හිතනවනේ මොනවා හරි හේතුවක් හින්දා අපි නාමයක් තියනවා කියලා හිතනවා, නැත්තම් දැනගන්නවා, නැත්තම් පණවනවා කියන එක. මොනවා හරි කරුණක් හින්දා නාමයක් පණවයිද? නාමය කියනකොට තේරුම් ගන්න අපි විඳින වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, චේතනා වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතේ තියෙන චෛතසික වලට තමයි නාම කියලා කියන්නේ. ඒකට අපිට යම් කිසි ඒ නාමයක් පණවන්න හේතුවක් යෙදුනොත් ඒ හේතු යෙදෙන්නේ නැති වෙනකොට රූපයක් ඔකට සම්බන්ධ කරයිද කියලා වගේ තමයි අහන්නේ. ඒ කියන්නේ නාමයක් තියනවා නම් අපි ඔකට රූපයක් සම්බන්ධ කරලාමයි හිතන්නේ. මොනවා හරි රිදීමක් ආවොත් ඒකට සම්බන්ධ රූපයක් තියෙනවා. ඒ කියන්නේ වේදනා, සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, වායි වේදනාවක් වින්දනා ඒකට අදාළ රූපයක් තියෙනවාමයි. ඊළඟට සංඥාවක් ආවොත් ඒකට අදාළ රූපයක් අපි හදාගන්නවා. චේතනා එන්නේ මොනවා හරි රූපයක් සම්බන්ධ කරලා. රූපයක් කියන්නේ මේ ලෝකෙට අයිති දෙයක්. එතකොට අපි මොනවා හරි හින්දා අපිට ඔය නාම පැත්ත පණවන්න හේතු යෙදුනොත් රූපයක් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ රූපයක දිවචන සම්පස්සයක් වෙනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අහන්නේ නාම කායක් පණවන්න හේතු යෙදුනේ නැත්තම් රූපකායක අදි වචන සම්පස්සයක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ උත්තර දෙනවා එහෙම වෙන්න බෑ කියලා. කියන්නේ නාම කායක් පැනෙව්වොත් විතරයි රූපකායක අදි වචන සම්පස්සයක් වෙන්නේ. නාමකායක් පැනෙව්වේ නැත්තම් ඒකට රූපකායක අදි වචන සම්පස්සයක් වෙන්න බෑ කියලා. දැන් මෙතන අදි වචන කියනකොට තේරුම් ගන්න රූපයක් අපි ඇත්තට මෙතන තියෙන රූපයක් නෙමේ, හිතට මතක් කරගන්න රූපයක් වගේ. ඒ කියන්නේ වචන මාත්‍රයක් විතරයි මේකේ සම්බන්ධ කරන්නේ. ඒකයි අදි වචන සම්පස්සේ කියන්නේ වචන මාත්‍රකින් විතරක් සම්බන්ධ කිරීමක්. පටිඝ කියලා කිව්වොත් එහෙම නෙමෙයි, රූපයක ගැටෙන ගතියකින් සම්බන්ධ කිරීම. මෙතන අදි වචන සම්පස්සේ කියනකොට ඒක වචන මාත්‍රක විතරයි. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේදී යම් කරුණක් නිසා නාමකායක් පනවයිද ඒ කරුණු නොයදෙන කල්හි රූපකායක අදි වචන සම්පස්සයක් වෙන්න පුළුවන් දැවුවහන් එහෙම බෑ කියන. දෙවෙනි ප්‍රශ්නේ තමයි යම් කරුණු නිසා රූපකායක් පනවයිද? එතන එතන හිතන්න අපි දැන් රූපයක් තියනවා කියලා හිතුවෝ. මොනවා හරි කරුණු යෙදුනත් නේ අපිට රූපයක් තියනවා කියලා හිතෙන. එතකොට යම් කරුණු නිසා රූපකායක් පනවයිද? ඒ කරුණු නොයෙදෙන කල්හි.
ඒ කියන්නේ රූපකායක් පනවන්න කරුණු නොයෙදෙන කල්හි
නාමකායක පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. දැන් මේ රූපය කියන එකක් පනවනවා. ඒ පනවන්න හේතු යෙදුන් නැත්තම්, ඒ කියන්නේ අපි රූපයක් පනවුවේ නැත්තම් කියන වගේ දෙයක්. රූපයක් පනවන්න හේතු යෙදුන් නැත්තම් ඒකට නාමකායක පටිග සම්පස්සයක් වෙන්න පුළුවන්. දැන් මෙතන අන්න බලන්න රූපයක් නිසා පටිග සම්පස්සයක් ගැන කතා කරන්නේ. ඉස්සෙල්ලා නාමයක් හින්දා ඒකට අදිවචන සම්පස්සයක් ගැන කතා කරන්නේ. රූපයක අදිවචන සම්පස්සයක්. මෙතන රූපයක් තියෙනවා. ඒතකොට නාමයක් මේක ඇවිල්ලා ගැටෙන්න වගේ පටිග සම්පස්සයක් ගැන කතා කරන්නේ. ඒකට යම් කරුණ නිසා රූපකායක් පනවයිද? ඒ කරුණ නොයෙදෙන කල්හි නාමයක පටිග සම්පස්සයක් වෙන්න පුළුවන් දහන එකක් වෙන්න බෑ. ඒ දෙක පැහැදිලි ඇති නේද? මොනවා හරි හේතු හින්දා නාමයක් පනවනවා නම් ඒ හේතු යෙදුන් නැත්නම් රූපක අධිවචන සම්ප්‍රසයක් වෙන්න බෑ පළවෙනි එක. දෙවෙනි එක තමයි මොනවා හරි කරුණු හින්දා රූපයක් පනවයිද? ඒ කරුණු නොයෙදෙන කල්හි නාමයක පටිග සම්ප්‍රසයක් වෙන්න පුළුවන් දා. ඒකත් වෙන්න බෑ. ඊළඟට තුන්වෙනි වාහනෝ ওই දෙක සම්බන්ධ කරලා යම්කිසි කරුණ නිසා නාමකායක් හෝ රූපකායක් පනවයිද? ඒ කරුණු නොයෙදෙන කල්හි අධිවචන සම්ප්‍රසයක් හෝ පටිග සම්ප්‍රසයක් විය හැකිද? එතන වෙන්න බැහැයි කියලා තමයි ආනන්ද හඳුරෝ උත්තර දෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඊළඟට හතරවෙනි එකේදී ඒ නාම රූප නාමකාය රූපකාය කියලා වෙන වෙනම කතා කරන්නේ. නාම රූප විදිහට එකට කතා කරනවා. ඒකෙදී යන්නේ යම්කිසි කරුණක් නිසා නාම රූපයක් පනවයිද? ඒ කරුණු නොයෙදෙන කල්හි පස්සයක් විය හැකිද කියලා. එතන අධිවචන පටිග කතාවකුත් නැහැ. එතකොට මොනවා හරි හින්දා නාම රූපයක් පනවයිද? ඒ කරුණ නොයෙදෙන කල්හි එතන නාම රූපයක් පනවලා නැහැ කියන එකනේ අදහස් වෙන්නේ. නාම රූපයක් පනවන්න කරුණ නොයෙදෙන කල්හි පස්සේ කියලා දෙයක් හටගන්න පුළුවන්ද? බැහැයි කියනවා. උන්නේ හින්දා කියන බුදුරජාණන් වහන්සේ ඒ නිසා මෙයම හේතුව, මෙයම නිදාණය. ඒ කියන්නේ නාම රූපය තමයි හේතුව, නාම රූපය තමයි නිදාණය. මොකටද? පස්සේ සඳහා. එතකොට නාම රූප පච්චය පස්සෝ කියන කාරණේ මෙන්න මේ විදිහටත් ගත යුතුයි කියලා. එතෙන්දි මම විස්තර කරන්න උත්සාහ කළේ දැන් නාමය එක පැත්තක තියෙනවා, රූපය තව පැත්තක තියෙනවා නේද? දැන් නාමය කියන්නේ අපේ හිතේ ඇති වෙන ස්වභාව ටිකක් තමයි නාමය කියන්නේ. රූපය කියලා අපි අදහස් කරන්නේ එහෙම නෙමෙයි, ඔය එළියේ පවතින මොනවා හරි භෞතික දේවල්. ඒකට මෙන්න මේ නාම ධර්ම වලට රූපයක් සම්බන්ධ කරන ගතියක් අපේ තියෙනවා. ඒ කියන්නේ අපි හිතන්නේ රූපයක් ගැනමයි කියලා ඒ දෙක එකට ගැට ගන්න ස්වභාවයක්. අපි මොනවා හරි හිතුවා නම් හිතන්නේ රූපයක් ගැනමයි කියලා රූපයක් සම්බන්ධ කරනවා ඒ සිටිවිලි ටිකට. ඒ තමයි නාම රූප සම්බන්ධ කරනවා කියන්නේ. ඒ ගතිය තමයි ওই පස්සේ කියලා තව විදිහකට අදහස් තත් පස්සේ කියනකොට මේ සිතයි රූපයි දෙක එකට සම්බන්ධ කිරීමක් තියෙනවා. ඒ කියන්නේ අපි මොනවා හරි හිතන්නේ මොකක් හරි රූපයක් ගැන. ඒ විදිහට ඒ දෙක සම්බන්ධ කිරීම. ඒ කියන්නේ අපි හිතන ටික රූපෙට අයිති කියලාමයි අපි හිතන්නේ. දැන් මොනවා හරි චේතනාවක් අදහසක් ආවොත් ඒ මෙන්න මේක ගැනමයි මේ හිතුවේ කියලා අපි දෙයක් පනවනවා. සිතේ ඇතිවෙන සිතුවිලි චිත්තචෛතසික ටික සම්බන්ධ කරනවා එළියේ තියෙනවයි කියලා හිතන සතර මහා ධාතු රූපයකට. ඔය දෙක සම්බන්ධ කරන විදි දෙකක් විදිහට තමයි මම ඔය අධිවචනයි අධිවචන සම්පස්සේ කියන එකයි පටිඝ සම්පස්සේ කියන එකයි දැක්වේ. ඒක හරියට අපි සතෙක් කණුවක ගැට ගහනවා කියලා හිතමු. බල්ලෙක් හරි හරකෙක් හරි කණුවක ගැට ගහනවා. අපි දැන් කණුව රූපය කියලා ගත්තොත් ඒ සතා හරියට මේ සිතේ ඇතිවෙන චෛතසික වගේ නාම ධර්ම වගේ ගත්තොත් අපිට ඔය දෙකෙන් ඕන එකකින් මේ ගැට ගැසීම පටන් ගන්න පුළුවන් සම්බන්ධ කිරීම. ඒ කියන්නේ ඉස්සෙල්ලා කණුව තියනවා, කණුවේ ගැට ගහලා ඊට පස්සේ ඒක බල්ලට ගැට ගහන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉස්සෙල්ලා බල්ලව ගැට ගහලා ඊට පස්සේ අනිත් කෙලවර කණුවේ ගැට ගහන්නත් පුළුවන්. ඔය කොහොම ගැට ගැහුවත් අන්තිමට වෙන්නේ මේ දෙක සම්බන්ධ කිරීම. එතකොට මේ දෙපැත්ත තමයි ඔය අධිවචනයි පටිගයි කියලා විස්තර කරන්නේ. එහෙම දෙපැත්තකින් කිව්වට අවසන් වෙන්නේ පස්සේ කියන එකෙන්. ඒ සම්බන්ධ කිරීම. එතකොට පස්සේ කියනකොට ඔව් ඒ සම්බන්ධ කිරීම දාලා. දැන් නාම රූප කියන මට්ටමේදී ඇත්තටම විඥාණයට යමක් කරමුණු වෙන ස්වභාවයක් විතරනේ නාම රූප කියන්නේ. විඥාණයට යම් කිසි දෙයක් දැනගන්න අරමුණු වෙන ස්වභාවයේ මට්ටම තමයි නාම රූප කියන එක. ඒ කියන්නේ හිතට මොනවා හරි දැනුවත් වීමක්. විඥාණය කියන්නේ දැනගන්න ගතිය විඥාණයට අරමුණු වෙන්නේ නාම රූප කියන ස්වභාවය. එතකොට මේ නාම රූප ස්වභාවය කියනකොට දැන් කර එළියේ වෙනම තියෙන රූප මට්ටමක් නෙමෙයි සතර මහා ධාතු රූප මට්ටමක් නෙමෙයි මේ නාම වලට සම්බන්ධ වුණ නාම වලින් අදහස් කරන රූපයක් ගැන. ඒ කියන්නේ මේ සිතිවිලි ටිකෙන් අත්දකින රූප සටහනක් වගේ හරියට. සිතිවිලි නැත්තං චෛතසික කියනකොට රූපයක් ගැන ගතිගුණ ටික තමයි ওই චෛතසික වලින් දෙන්නේ.
චිත්‍රයක්
යම්කිසි රූපමය ස්වභාවයක් ගැන අදහස් ගති ටිකක් තමයි චෛතසික ටිකෙන් කියන්නේ. දැන් අපි වේදනා චෛතසිකය ගත්තොත් මේක සැපයිද දුකයිද නැදහත්ද? සැප දුක නැදහත් කම කියන්නේ මොකක් හරි ගැනනේ. ඒ මොකක් හරි ගැන කියන එක රූපමය ගතියක්. ඒකට අන්නේ ඒ දැන් වේදනාව රූපයකට සම්බන්ධ කරලාමයි අපි දැනගන්නේ. ඒතර මේ රූපය නිසා මේ සැප, මේ රූපය නිසා මේ දුක කියන මට්ටමකින් තමයි අපි බාර ගන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒකට මේ රූපයක් සම්බන්ධ කරලාමයි මේ චෛතසිකයෙන් හිත දැනුවත් කරන්න. රූපයක් ගැන. රූපයක් ගැන කියනකොට රූපය එතන තියෙන්නම අවශ්‍ය නැහැ. ඒක නාම මාත්‍ර රූපයක් විතරයි. එතකොට අපි රූපයක් ගැන අපිට කතා කරන්න පුළුවන් රූපය එතන නැති වුණාට. ඒ කියන්නේ චෛතසික ටිකෙන් අපිට රූපයක් ගැන අදහස් දෙන්න පුළුවන්. එතකොට ඔන්න ඕක ඔය හිත එතකොට හිතට අරමුණු වෙන්නේ නාම ධර්ම වලින් දැනුවත් කරන රූප සබ. ඒ කියන්නේ රූපයක ගති ටිකක් තමයි හිත දැනගන්නේ. නැතුව හිත ගිහින් රූපේ ගැටෙන්නේ නැහැ. චෛතසික ටිකෙන් රූපය ගැන එක එක අදහස් ටික හිතට දෙන. චෛතසික වලින් රූපය ගැන එක එක අදහස් ටික සිතට දෙන. එතකොට ඒ මට්ටම තමයි, ඒ කියන්නේ විඥාණයට අහු වෙන මූලික මට්ටම තමයි ওই නාම රූප මට්ටම. ඔය දෙවනුව තමයි අපි ඕක නාම රූප මට්ටම නෙමෙයි එළියේ තියෙන රූපයක් කියලා වෙන් කරලා හිතන්න පෙළඹෙන්නේ. එතකොට එහෙම එළියේ තියෙන රූපයක් කියලා විශ්වාස කරන බාර ගන්න මට්ටම ඇති වෙන්නේ ඔය පස්සේ කියන මට්ටමේදී, නාම රූප මට්ටමේදී නෙමෙයි. ඒතර නාම රූපයේ යෙදෙන අවිද්‍යාව, එහෙම නැත්නම් ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා අපි මේ දැනගන්නේ එළියේ තියෙන ඇත්ත රූපයක් කියලා විශ්වාස කරන.
එහෙම විශ්වාස කරන ගතිය තමයි ඔය ස්පර්ශයෙන් නැත්නම් පස්සේ කියන අදහසින් දෙන්නේ.
ඒයි මං එහෙම කියන්නේ. දැන් පස්සේ කියනකොට අපි දන්නවා දැන් චක්කු සම්පස්සේ කියන කතාවේදී ඇහැයි රූපෙයි චක්කු විඥානෙයි කියන තුනම යෙදිලා තියෙනවා. එතකොට ඔන්න දැන් විඥානය, එතකොට අතන චක්කු විඥානය. එතකොට මේ විඥානයෙන් විඥානය කියන එක අපි සිත කියලා නිගන්නේ, තමා තුලනේ තියෙන්නේ සිත. එතකොට විඥාණයෙන් දැනගන්නේ මොනවද? ඇහැකුයි රූපයකුයි ගැන. චක්කු සම්පස්සේදී විඥාණයෙන් දැනගන්නේ ඇහැකුයි රූපයකුයි ගැන. ඔය තුන හටගත්තා කියන එක තමයි චක්කු සම්පස්සේ කියනකොට අදහස් වෙන්නේ. ඒ කියන්නේ ඇහැකුත් තියෙනවා, රූපෙකුත් තියෙනවා, ඕක දැනගන්න විඥාණිකුත් තියෙනවා. අන්න ඔය බව හිත දැනගන්න ගතිය තමයි ඔය චක්කු සම්පස්සය කියන්නේ. දැන් එතෙන්දි බලන්න ඇහැ තියෙන්නේ කොහෙද, රූපය තියෙන්නේ කොහෙද? අපි විශ්වාස කරන්නේ ඇහැ තියෙන්නේ අපේ ශරීරයේ,
ඉතින් බාහිර.
ඇහෙන් දකින රූපය තියෙන්නේ බාහිරේ. නේද? අජ්ජත්ත බහිද්ද කියලා කියනවා. ඇහැ අජ්ජත්තයි. ඒ කියන්නේ ආධ්‍යාත්මිකයි. රූපය බාහිරයි, බහිද්ද. දැන් බලන්න ඔය චක්කු සම්පස්සය කියනකොට එතකොට මේ තමන්ගේ පැත්තේ ඇහැකුයි බාහිරයි රූපයයි තියනවා කියන අදහසකට ඇවිල්ලා නේද? ඒක තමයි මම කිව්වේ. දැන් ඔන්න රූප එළියේ තියෙන මොකක්ද රූපයක් අපේ විඤ්ඤාණය කියන හිත මේ පැත්තේ ඉඳන් දැනගෙන තියෙනවා. ඒ දැනගන්න ඇහැ උදව් කරගෙන තියෙනවා. එතකොට බලන්න දැන් අර ඒ රූපයට අදාළ නාම ධර්ම ටික මේ පැත්තේ විඤ්ඤාණය එක්ක දැන්. විඤ්ඤාණයට තනියෙන් ඉන්න බෑනේ. විඤ්ඤාණය ඇති වෙන්නේ චෛතසික ධර්ම ටිකත් එක්ක, නාම ධර්ම ටිකත් එක්ක. ඒ නාම ධර්ම තමයි ওই පස්ස, වේදනා, සංඥා, චේතනා, මානසිකාර වගේ ඒවා. එතකොට අන්නේ ඒවා තුලින් තමයි දැන් විඥාණයව දැනුවත් කරන්නේ මේ කරුණු ගැන. එතකොට චක්කු සම්පස්සේදී නම් ඇහැකුයි රූපයයි ගැන තමයි විඥාණය දැනුවත් කරන්නේ. ඔය දැනුවත් කරන මට්ටම වෙනකොට පස්සය හටගෙන. ඒ කියන්නේ දැන් විඥාණය විශ්වාස කරනවා අන්න එළියේ තියෙන රූපයක් තමයි මේ ඇහැ දැනගන්නේ කියලා. ඔව් දකින්න. ඔක දැන් අපි වගේම තව ආයතනයකට දැම්මත් ඒ වගේ දැන් කන කියන සෝත ආයතනයට දැම්මොත්
ශබ්දය.
කන මේ පැත්තේ අපට අයිති කන. ශබ්දය බාහිර එළියේ තියෙනවා. එතකොට එළියේ තියෙන ශබ්දයක් තමයි දැන් දැනගෙන තියෙන්නේ කවුද? මේ සෝත විඥානය. එතකොට කනයි ශබ්දයයි සෝත විඥානයයි තියෙනකොට ඒකට කියනවා සෝත සම්පස්සේ කියලා. දැන් බලන්න මේ පස්සේ ඇති වෙනකොට එතකොට මේ පැත්තේ අපේ ශරීරයට අයිති ආයතනෙකුයි ඒකට ආරමුණු වෙන බාහිර ලෝකෙට අයිති
රූපයකුයි, රූප ස්වභාවය, ආරම්මණ ස්වභාවය කියන දෙපැත්තක් වෙන් කරන අදහසක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය මට්ටම වෙනකොට අර නාම රූප මට්ටම නෙමෙයි දැන්. ඒ කියන්නේ හිතට ආරමුණු වෙන රූප මට්ටම නෙමෙයි දැන් තියෙන්නේ. එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් කියන අදහසට ඇවිල්ලා. එතකොට මේ එකයි මං කිව්වේ අර හිත නැත්තම් නාම ධර්ම ටික සතර මහා ධාතු රූපෙට සම්බන්ධ කරලා. ඒ සම්බන්ධ කරන ස්වභාවය තමයි මේ පස්සය කියලා කියන්නේ. එතකොට ඔය ස්පර්ශය නිසා, පස්සය නිසා තමයි අපි මොන මතයකට ආවත් වේදනාවක් වින්දා ඒ ගැන හිතුවත් එන අදහස් ටික සේරම මේ පස්සේ නිසා ඇති වෙන එක. ඒකයි පස්සපච්චය වේදනා. එහෙම නැත්නම් පස්සපච්චය සංඥා. පස්සපච්චය චේතන. ඔව්. ඒ ටික ඔක්කොම ස්පර්ශයේ ප්‍රත්‍යය. ඒ කියන්නේ මේ ස්පර්ශය කියන එක හටගත්තට පස්සේ අපි ඔය ලෝකෙට අහු වෙනවා. ඒ ලෝකයේ දෙයකින් අපිට සැපක් දුකක් නැදහත් බවක් විඳින්න පුළුවන්කමක් තියෙනවා. ඒ ලෝකේ තියෙන දේ අඳුර ගන්න පුළුවන් සංඥාවක් දාන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඔව්. මේක වෙලා තියෙන්නේ දැන් ලෝකෙට අයිති දෙයක් මන් දැනගත්තා කියලා පිළිගන්න මට්ටම. කියන්නේ දැන් මගේ ඇහෙන් අපි එළියේ තියෙන රූපයක් දැනගත්තා. මගේ කණෙන් එළියේ සිද්ධ වුණ සද්දයක් ඇහුවා. ආ. එයාගේ නාසය මගේ පැත්තේ නාසයෙන් බාහිරේ තියෙන ගඳක් සුවඳක් දැනගත්තා. ඒකට ඒ දැනගත්තා කියන්නේ විඥාණය. ඒත් ওই තුන් දෙනා එකතු වුණා කියන්නේ පස්සය. එතකොට බලන්න මේ පස්සය කියනකොට දැන් අපිට අර දෙපැත්තක් බෙදලා ඉවරයි. අභ්‍යන්තරයි බාහිරයි කියලා. ඒ හින්දා තමයි මං කිව්වේ ඔය දෙකොන සම්බන්ධ කරන ගතිය තමයි මේ පස්සය කියලා කියන්නේ කියලා. එතකොට මේ පස්සේ නිසා මොන මතයකට ආවත් ඒක දෘෂ්ටියක් මිසක් ඇත්ත ඇති හැටි වෙන්නේ නැහැ. එහිඳ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පස්සය කියන්නේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියන ඒවා තේරුම් ගන්න හොයන්න. ඒකෙන් කෙනෙකුට සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් වෙනවා. එතෙන්දී ස්පර්ශය කියනකොට ඔන්න ලෝකයක් හැදිලා ඉවරයි. බාහිර ලෝකෙකුත් හැදිලා මේ පැත්තේ මම කියන මට අයිති ආයතනත් හැදිලා. මම දැක්ක නැත්තම් මගේ ආයතනේ මගේ ඇහෙන් තමයි ඒක දැනගත්තේ එළියේ තියෙන දේ. මගේ කනෙන් තමයි එළියේ තියෙන ශබ්දය ඇහුවේ කියන මට්ටමකට අර අභ්‍යන්තර ආයතනයි ඒවට අරමුණු වෙන ඒවට කියනවා බාහිර ආයතන කියලා. ඒකට අජ්ජත් බහිද්ද කියන ස්වභාවයකට අපිව පත් කරනවා. තේපත් කිරීම වෙනකොට තේරුම් ගන්න ඔන්න පස්සේ කියන මට්ටම මුලාවෙන් එහෙම නැත්නම් අවිද්‍යාවෙන් අපිව ගෙන එන මට්ටමක් ඒක. දැන් මුලින්ම විඥාණයට නාම රූප ගතියක් කරමුණු වුණාට හිතට අර නාම ධර්ම වලින් කියන රූපයක් ගැන ස්වභාවයක් කරමුණු වුණාට ස්පර්ශයේ මට්ටම එනකොට අපි අර අන්ත දෙකකට අහු වෙලා. ඔව්. මේ පැත්තයි ඒ පැත්තයි කියන දෙපැත්තක් බෙදෙන මට්ටමකට ඇවිල්ලා. එතනින්ම පේනවා අතන අර පුද්ගලයෙක්ව දාලා. තව විදිහට කිව්වොත් සක්කාය දිට්ඨිය ඇති වෙලා. ඔය දෙලියේ තියෙන රූප අත්දකින්න මේ පැත්තේ කෙනෙක් ඉන්න ඕනනේ. මම කියලා කෙනෙක්. ඒකට එයාට තමයි ඇහැ කන නාසය දිව ශරීරය අයිති කියලා අපිට හිතෙනවා.
නේද? ඔය ආයතන ටික හින්දානේ පුද්ගලෙක්ව ඉන්නවා කියලා.
ආයතන පුද්ගලෙක්.
ඔව්. ඒක බලන්න. ඒ මම කියන ස්වභාවයක් එතකොට හටගෙන. දැන් ඒක බලන්න ඔය නාම රූපයේ ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාම වෙන වැරද්දක් නේද ඔක? විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපයක් විතරයි. ඕක හිත ඇතුලේ සිද්ධ වෙන සිද්ධියක් විතරමයි. ඔකට බාහිරයක් සම්බන්ධ නැහැ. එතකොට ඒ කියන්නේ විඥාණයේ නාම රූප මට්ටමේදී බාහිර ගතියක් නැහැ. මේ හිත ඇතුලේ සිද්ධ වෙන සිද්ධියක්. ඒක අපි මේ පැත්තයි ඒ පැත්තයි, මේ පැත්ත කියන්නේ මම මට අයිති ආයතන ටික, අර පැත්ත නැත්තම් බාහිරය,
බාහිර
රූප. ඔව්, ඒවා ලෝකෙට අයිති රූප. ඒකට බලන්න මට අත්දකින්න ලෝකයක්
තියෙනවා
කියන ඒ දෘෂ්ටියක් නේ, දෘෂ්ටිගත වීමකට එනවා. ඒ නාම රූපේ ඇත්ත දැක්කනම් එහෙම වෙන්නේ නැහැ. මේ විඤ්ඤාණයට අරමුණේ නාම රූපයක් විතරනේ කියලා දැනගත්තා නම් අපි එළියේ රූප පණවන්න යන්නේ. අන්න එතකොට අර ඇහැයි රූපෙයි කියලා දෙපැත්තක් බෙදෙන්නේ නැහැ. කණයි ශබ්දෙයි කියලා දෙපැත්තක් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර ලෝකෙට අයිති දෙයක් එතකොට අපිට වෙනම පණවන්න බැරි වෙනවා. මේකේ නාම රූපේ ඇත්ත දකින්න. එතකොට දකින්නේ සිත මොනවා හරි වැඩ කළා නම් ඒක සිතට අයිති ස්වභාවයක්. හිතෙන් හිතපු ඔක්කොම හිත ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාදාමයක්. ඒක බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. බාහිරේ තිබුණත් නැතත් මේ පැත්තේ හිතට වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ හිත තිබුණත් නැතත් ওই බාහිර මොනවා හරි ස්වභාවයක් තිබුණා නම් ඒක ඒකේ ස්වභාවයන් අනුව ඒ යම් කිසි වෙනසක් වෙන්න තියෙනවා නේද? ඒ වෙනසක් වෙනවා. මොනවා හරි හට ගන්න තියෙනවා නේද? හට ගන්නවා, නැති වෙන්න තියෙනවා නම් නැති වෙනවා. ඒකට මේ හිතේ සම්බන්ධයක් නැහැ. ඒකට හිත වෙනම වැඩ කරන ස්වභාවයක්. නාම කියන ටික, රූප කියන ටික ඒ හිතෙන් කිසිම සම්බන්ධයක් නැතුව වෙනම තියෙන ස්වභාව ටික. එතකොට ඒ රූප කියන ටික අපේ හිත දැනගන්න විදිහකුත් නැහැ කියලා. ඒ කියන්නේ අපේ හිතට දැනගන්න පුළුවන් නාම වෙලින් කියන දෙයක් විතරයි. නාම වෙලින් මොනවා හරි රූපයක් ගැන කියන දේවල් ටික තමයි හිතට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ හිතට ගිහිල්ලා එළියේ තියෙන රූපවල ගැටෙන්න බෑ.
සින් දැකපු දේ විතරයි.
ඔව්. දැකපු දේ කියන්නේ දැන් දැකපු දේ ගිහිල්ලා හිත ගැටෙනව නෙමෙයිනේ. ඒකට දැකීම කියනකොට අපි තේරුම් ගන්න ඕන ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බයක් තමයි හිත දැනගන්නේ. එළියේ තියෙන මේ ගහක් ගලක් ගයක් ඉරහඳ තාරකා ඒවා හිතට ගිහිල්ලා ඒවයි හැපෙන්න බෑ. හිතට පුළුවන් ඇහැ වුවයි යම් කිසි චිත්‍රයක් හදලා දුන්නා නම් අන්න ඒක බලලා අදහසක් ගන්න විතරයි. රූපයක් ගැන අදහසක් ගන්න විතරයි. ඒ රූපයක් ගැන අදහසක් කියන එක තමයි නාම රූප මට්ටම. ඒ කියන්නේ විඥාණයට ගන්න පුළුවන් නාම රූපයක් විතරයි. එතකොට ඒකේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දායි ඊළඟට දෙවෙනි හිතෙන් හිතන්නේ ඔන්න එළියේ තියෙන රූපයක් ගැන හිතනවා. දැන් විඥාණයට නාම රූපේ අරමුණු වුණාට ඊළඟට මනසෙන් හිතන්නේ අර එළියේ තියෙන රූපේ ගැන ඔන්න චේතනායන. දැන් එතකොට ඒ රූපේ ගැන ඇලෙන්න හරි ගැටෙන්න හරි අපිට පුළුවන්. ඒත් ඒව තමයි අලුත් කර්ම බවට පත් වෙන්නේ. ඒ චේතනාව හොඳ එකක් නම් හොඳ කර්මයක්. එන පිනක් වෙන්න පුළුවන්. ඒ චේතනාව නරක එකක් නම් අකුසල කර්මයක්. නැහැ නැත්තම් පවක් වෙන්න පුළුවන්. ඒතර පින්පව් කරන මට්ටමට ගේන්නේ දැන් අර එළියේ තියෙන දෙයක් ගැන ඒකේ අදහස් ටික දැනගත්තා කියලා හිතනකොට. එතකොට ඒකට එක්ක කැමැති වෙනවා නැත්නම් අකමැති වෙනවා. එතකොට අපි ওই කැමැත්ත අකමැත්ත තියෙන දෙයක් පිටලා ඉවරයි. ලෝකෙට අයිති යම් කිසි දෙයක්. බලන්න මේ ලෝකෙට අයිති දෙයක් ගැන හිතන්නේ හිත ඇතුලේ. ඒ වුණාට අපි හිතපු අදහස් ටික අයිති කියලා හිතන්නේ අර එළියේ තියෙන දෙයකට. එහෙම නැත්නම් සතර මහා ධාතු රූපයකට. අන්න ඔය ටික පැහැදිලිද කියලා බලන්න. පැහැදිලි නැත්නම් අහන්න. තව අපිට විස්තර කරන්න පුළුවන්. ඒක තමයි ඔක දැන් සමහරුන්ට පැහැදිලි නැතුව ඇති මේ කියන දේ. ඒවා ඒ මොනවා හරි තේරෙන්නේ නැත්නම් එහෙම මේ කියන දේ ආයෙ ආයෙ අහන්න ඒකට තව කියා දෙන්න පුළුවන්.
දරුවන් සර්ණයි ඔකලගෙනත් දැන් අපි හිතමු අපි දෙහා යම් කෙනෙක් ප්‍රබල බලනවා. එතකොට අපි අපේ කියන්නේ සේ කාචේ අපිට හැදෙනවා ඒක ප්‍රතිබිම්බයක්. එතකොට ඒක ඒක එම ප්‍රතිබිම්බයත් එක්ක තමයි අපේ මනස අපි ඝෂ්ඨණය කරන්නේ. එතකොට ඉවත සිටින පුද්ගලයා එක්ක නෙමෙයි අපිට ඒ පුද්ගලයා එක්ක අපේ සිත ගැටුමක් කරන්නේ. අපි ඇත්තටම අපි ඇසේ ඇති වෙන පුද්ගලයා සමගනේ.
ඔව්.
ඒ ආශ්‍රෙන් චුට්ට පැහැදිලි කළ දෙන්න පුළුවන්.
ඔව් ඒක හොඳ උදාහරණයක්. අපි ඔන්න කවුරු හරි අපේ තරහ එක්කෙනෙක් ඈත ඉන්නකොට එයා අපි දිහා බැලුවොත් අපට පේන්නේ මෙයා රවල බලනවා වගේ. ඒකට අපට පේනවා කියලා හිතන්නේ අපි පේනවා කියන්නේ මොකද්ද? ඇහෙන් ප්‍රතිබිම්බයක් හදලා දෙනවා මුලින්ම. ඒ බාහිර ඉන්න කෙනාගේ ප්‍රතිබිම්බයක් ඇහෙන් හදලා දෙනවා. එතකොට විඤ්ඤාණයට අරමුණු වෙන්නේ ඔය හදපු ප්‍රතිබිම්බය. ඒකේ මූණක හැඩයක් තියෙනවා. ඉතින් ඒ හැඩය අපි අඳුරගන්නේ ඔන්න අර රවනවා, සැරෙන් බලනවා කියන අදහසින්. දැන් ඔය මුලින්ම හිත කරන්නේ අපි හිතමු චක්කු විඤ්ඤාණ හිත කියලා. චක්කු විඤ්ඤාණ හිත කරන්නේ ඇහෙන් හදලා දීපු අර ඒකට අදාළ ඒ වර්ණ සටහන දිහා බලන එක. එහෙන් හදලා දීපු වර්ණ සටහන. ඒක තමයි අපේ ඇහැ ඇතුලේ ඇති වෙන ප්‍රතිබිම්බය. ඒ වර්ණ සටහන දිහා බලන එක තමයි චක්කු විඥාණයෙන් කරන්නේ. දැන් චක්කු විඥාණය ඕක කළාට චක්කු විඥාණය අපිව මුලා කරනවා මේ දකින්නේ එළියේ තියෙන කෙනෙක්ගේ මූණක් කියලා. ඇත්තටම චක්කු විඤ්ඤාණය දකින්නේ ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බේ. ඒ වුණාට අපිව දැනවත් කරන්නේ අර එළියේ තියෙන කෙනාගේ මූණ තමයි මේ දැක්කේ. එතකොට ඊළඟට හිත ඔය කියන කතාව එහෙම්මම බාර අරන් හරි මේ දැක්කේ එළියේ තියෙන කෙනාගේ මූණ තමයි. ඒ මූණේ තියෙන්නේ නිකන් අපිට මේ රවණ ගතියක්, සැරෙන් බලන ගතියක් කියලා කවුද කියන්නේ මේ? හිත. කාගේ හිතද? අපේ හිත. නේද? එතකොට ඔය ටික බලන්න මේ හිත ඇතුලේ උන සිද්ධියක්. දැන් රවලා බලනවා කියන එක අර මූණේ තියෙන ස්වභාවය අනුව. මූණේ කියන්නේ දැන් හිතට දැනගන්න බෑ එළියේ තියෙන මූණේ. හිත දැනගත්තේ මේ ඇහැ හදලා දීපු පින්තු. ඔව්. ඔව් සටහනක් විතරයි. ඒ සටහන දිහා බලලා මුලක් පළවෙනි මුලාව තමයි මේ දකින්නේ එළියේ තියෙන මූණ කියලා හිතන එක. ඇයි මේ හැදලා දීපු මූණ මේ දැන් විඥාණයෙන් දැනගන්නේ? ඒ කියන්නේ නාම රූප මට්ටමක් විතරයි. එළියේ තියෙන සතර මහා ධාතු රූපයක් නෙමෙයි මේ දැක්කේ. නාම රූපය, හිතට පේන රූපේ. ඒ හිතට පේන රූපය දැන් ඔන්න පළවෙනි මුලාව තමයි ඔය දකින්නේ හිතට පේන මේ නාම රූප මට්ටමක් නෙමෙයි එළියේ තියෙන රූපයක්. ඔය ඒ කියන්නේ සතර මහා ධාතු, එහෙම නැත්නම් කෙස්ලොම් නිය දත් වලින් හදිච්ච ශරීරයක්.
පුද්ගලෙ.
ඔව්. එළියේ තියෙන ශරීරයක්. පුද්ගලෙ. ඒ ශරීරයට තමයි අපි පුද්ගලයා කියන්නේ. එතකොට ඒක තමයි මේ දැක්කේ කියලා අන්න පළවෙනි මුලාව. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා, අවිද්‍යාව හින්දා, එහැගෙන ඇත්ත ඇති හැටි නොදන්න හින්දා අපි හිතනවා ඔන්න එළියේ තියෙන රූපය දැක්කා. ඊළඟට ඒ මුලාව ඇතුවමයි ඊළඟට හිත තව ඕක ගැන හිතන්නේ. ඒ කියන්නේ චේතනා ටික ඇති කරගන්න. ඒ චේතනා වලින් තමයි කියන්නේ අන්න එයා අපිට රවණවා. දැන් තාම මේ බලන්නේ මේ හිතට පේන නාම රූපෙ දිහා, මේ Taman තුල තියෙන නාම රූපෙ දිහා. ඒ වුණාට දැන් හිතන්නේ අන්න එළියේ තියෙන එයාගේ මූණ තමයි මේ දකින්නේ. ඒ අපිට රවණවනේ. මට මන් දිහා රවලා බලනවා කියන අදහසින් ඔන්න දැන් ඒ අදහස, ඒ චේතනාව ඇති උනේ තේරුම් ගන්න අපේ හිත ඇතුලේ. එතකොට මේ හිත ඇතුලේ ඇති වුණ සිද්ධිය බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. තව විදිහකට කිව්වොත් එයා දන්නේ නැහැ අපි හිතන්නේ මොකද්ද කියලා. නැත්තම් බාහිර රූපය දන්නේ නැහැ අපේ හිතේ ඇති උනේ මොකද්ද කියලා. අපේ හිත දන්නේ දැනගන්න විදිහකුත් නැහැ මේ රූපයට අයිති දේවල්. මොකද හිතට කෙලින්ම දැర్శණය වුණේ රූපේ නෙමෙයි. රූපය ගැන ඇහැ හදලා දීපු ඡායාව තමයි මේ හිත බැලුවේ. ඒ කියන්නේ අපි දැන් ෆිල්ම් එකක් බලනවා වගේ. දැන් අපි චිත්‍රපටියේ ස්ක්‍රීන් එක දිහා බලලා අර කොහෙද ඈත එළියේ වෙන සිද්ධියක් ගැන දැන් හිතනවා. හරි? ඒ චිත්‍රපටියේ ස්ක්‍රීන් එකේ ওই මූණක රූපයක් වැටුණා කියන්නේ. දැන් ඒක තමයි අපිට පේන්නේ. එතකොට අපි ඒක දිහා බලලා හිතනවා අන්න අර එළියේ ඉන්න එක්කෙනා දැන් අපි දිහා රවාගෙන ඉන්නවා කියලා. පුද්ගල භාවයක් එළියෙන් පිහිටෝලා එළියේ තියෙන එකට අයිති කරන අපි හිතන දේ. දැන් රවල බලනවා, සැරෙන් බලනවා කියන එක මූණට අයිති නැහැ නේ. ඒක අපේ හිතේ නේ තියුනේ. චේතනාව. ඒ චේතනාව ඊළඟට අපි අයිති කරන අර එළියේ ඉන්න මිනිස්සෙකුට. ඉන්නවා කියලා අපි හිතන මනුස්සයෙකුට. එතකොට බලන්න ඔන්න දැන් හිත ඇතුලේ චේතනා ටික හැදුවා. ඒ චේතනා තමයි කර්ම කියන්නේ, සකස් කරන දේවල්. සංස්කාර. එතකොට ඒ සංස්කාර ටික හදලා ඒකේ අවිද්‍යාවක් දැම්මා. ඒ සංස්කාර ටික මේ හිත ඇතුලේ නෙමෙයි ඇති උනේ අන්න එළියට අයිති දෙයක්. දැන් රවල බැලීම අයිති බාහිරයට කියලා අපි විශ්වාස කරනවා. ඇත්තටම රවල බලනවා කියන එක හැදුවේ කවුද? තමාගේ හිත. එතකොට අපිට රවල බලන මූණක් අපිම හදාගෙන එළියේ ඉන්න කෙනෙකුට බනිනවා. තේරෙනවද එතන වෙන මුලාව? දැන් සමහර විට ඒ බලපු එක්කෙනා දන්නේත් නැහැ. ඒ කියන්නේ එයා නිකන් බලන්නේ ඇති, අපිව දැක්කෙත් නැතුව ඇති. අපි මේ පැත්තේ ඉඳන් හිතනවා අන්න මට රවල බැලුවා කියලා මෙහෙ තරහ අරගෙනත් ඉවරයි. එතකොට ඔන්න ඔය වගේ මුලාවකටපත් වෙනවා. ඒ කියන්නේ අපි දැන් නාම රූප විඥාන කියන මට්ටමේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඒ කියන්නේ විඥානේ දැනගත්තේ නාම රූපයක් විතරයි. ඒ සඳහා හිතේ චේතනා ටිකක් සකස් වුණා. ඒකේ ඇත්ත ඇති හැටි දැක්කනම් අඩු ගානේ අපි හිතනවනේ මේක මේ හිත ඇතුලේ වුණ දෙයක් විතරයි, බාහිරයට සම්බන්ධයක් නැහැ කියලා. දැන් අපි එහෙම නවත්තන්නේ මේ හිත ඇතුලේ තියුණ ටික අපි සම්බන්ධ කරනවා, ඒ කියන්නේ අයිති කියලා හිතනවා එළියේ තියෙන රූපයකට. ඔන්න ඕක තමයි මම කිව්වේ. දැන් එළියේ තියෙන රූපයයි මේ පැත්තේ නාමයි සම්බන්ධ කිරීම ඔය මට්ටම එනකොට පස්සයට අහුවෙලා අපි ඒකේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ඒක එහෙමම අර කරපු මුලාව එහෙමම බාරගෙන, ඒ කියන්නේ ඒකම මේ ඇත්ත ඇති හැටිමයි අපි දැනගත්තේ කියලා බාර අරගෙන ඉවරයි කියන එක. ඔන්න ඔය සිද්ධිය තේරුම් ගන්න පුළුවන් නම් අන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකයේ ඉක්මමයි. ඒ ඔය සිද්ධිය දන්නේ නැති හින්දා තමයි අපි ලෝකෙට අහු වෙන්නේ, නැත්නම් ලෝකයට අයිති මට්ටමින් ලෝකයේ දකින්නේ. ඔතන තමයි බුදු රජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතනය පිරිසිඳ දකින්න, ඇහැට කරන්න පුළුවන් දේ ඇත්ත ඇති හැටි දකින්න. ඒක දැක්කොත් අපි අර ස්පර්ශයෙන් කියන අපිව රවට්ටන මට්ටමට යන්නේ. ඒ කියන්නේ අපේ හිත ඇතුලේ හදපු දේ බාහිරයට අයිති, බාහිර දේවල් වලට අයිති කියලා අපි දාන්න යන්නේ නැහැ. දැන් ඒ රවලා බැලීම බාහිර රූපෙට අයිති කියලා අපි අහක ඉන්න කෙනාට බනිනවා එයා ඉරවලා බැලුවේ කියලා. ඇත්තටම ඒ රවලා බැලුවා කියන එක අපේ හිත ඇතුලෙන් හදාගත්තු දෙයක්. එයාගේ හිතේ තමාරිට එහෙම අදහසක් ඇත්තෙත් නැති වෙයි. අපි මේ පැත්තේ ඉඳන් ඕක තමයි අපේ ලෝකේ අපිම හදාගෙන අපිම දුක් විඳිනවා කියන්නේ. ඒකට ඒ ලෝකයට අහු වෙන්නේ සලායතනයේ ඇත්ත ඇති හැටි නොදන්නකම හින්දා. සලායතන කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයෙන් කරන දේවල් වල ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා තමයි අපි ලෝකයකට අහු වෙලා දුක් විඳ විඳ මේ සසරේ යන්නේ. ඒකට මේ ලෝකේ ඉක්මවා යන හැටි තමයි ඔය ඔතන පෙන්වන්නේ. ආ.
එතනදී පෙරණතිවීම හටගෙන ඉන්නේ නිරුද්ධ වෙනවා.
ඒ ටික ඔව් ඒ හටගෙන නිරුද්ධ වෙන්නේ හිත ඇතුලේ. ඔව් දැන් අපි ඕක හිත ඇතුලේ මේ හිතක් අටගෙන හිත නිරුද්ධ වුණා කියලා නෙමෙයි දන්නේ. මේ හිතපු ටික එළියේ තියෙන රූපෙට අයිති කියලායි අපි සවස්සක් දෙන්නේ. දැන් හිත කියන එක දන්නවනේ. හිත කියන එක මේ මොහොතේ හටගත්තා එම්මම නිරුද්ධ වුණා. ඒකට පවතින්න බෑනේ. ඔව් අපි පැවැත්මක් දෙනවා. කොහොමද දෙන්නේ? මේ හිතපු දේ අර අපේ හිතේ නෙමෙයි මේක එළියේ රූපෙට ආйти කියලා. ඒ කියන්නේ අපේ හිතේ ඇති වුණ අදහස් ටික අපි විශ්වාස කරන්නේ එළියේ රූපෙට ආйти කියලා. දැන් රවල බැලීම අපේ හිතට ආйти කියලාද අපි ගන්නෙ එළියේ තියෙන ඒ රූපෙට ආйти කියලාද? අපි සාමාන්‍ය ජීවිතේදී හිතන්නේ අර එළියේ ඉන්න කෙනා තමයි මන් දිහා රවල බැලුවේ. නේද? ඒ වුණාට දැන් නුවණින් බලනකොට පේනවා රවල බලනවා කියන අදහස හැදී අපේ හිත ඇතුලේ.
අපේ හිතට
ගියා. ඔව්. අපේ ඇහෙන් අරන් දීපු රූප සටහනක් දිහා බලලා අපේ හිතෙන් හදාගත්තු එකක් තමයි ඒ රවණා කියන එක. ඒ හිතේ හදපු දේ කවදාවත් බාහිර රූපයකට අයිති වෙන්න බෑ. මොන ඇත්ත දකින්නකොට අදහස් මේ හිත දකින්න එක. අන්න එතකොට සම්මා දිට්ඨිය දකිනවා ලෝකෙට අහු වෙන්නේ. දැන් අපි ලෝකෙට අහු වෙන මට්ටමක හිටියොත් එයාට පුළුවන් අපිව දුකටපත් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිව තරහ ගස්සන්නත් පුළුවන්. අපිට හිණාවක් වගේ පේනවනම් අපිට සතුටක් ඇති වෙනවා නේද? එතකොට බාහිරයට පුළුවන් අපිව සැපට හරි දුකට හරි පත් කරන්න. ඔව්. එතකොට දැන් අපිව සතුටෙන් තියනවද දුකෙන් තියනවද කියන එක බාහිරයට අයිති දෙයක් වෙලා. ඔබ තමයි ලෝකෙට අහු වෙනවා කියන්නේ.
සසරියනෝ.
ඔව්. එතකොට දැන් ඔය සිද්ධිය අපි දැක්කොත් නෑ මේක එළියේ තියෙන දේවල් නෙමෙයි අපි හිත ඇතුළෙමනේ ඔය දේ කරලා තියෙන්නේ. අපිව සතුටු කරනවද තරහ ගස්සනවද කියන එක බාහිරයට අයිති දෙයක් නෙමෙයි අපේ හිතට අයිති දෙයක්. හිත ඇතුළේ සංකාර ටික හිත ඇතුළෙමයි. හිතේ ඇති වෙන අවිද්‍යාව හින්දා ඇති වෙන දේවල් ටික. ඒවා කවදාවත් බාහිර රූප වලට අයිති වෙන්නේ නැහැ. හැබැයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඒවා සේරම අයිති බාහිර ලෝකෙට කියලා.
බාහිරින් තමයි තේරෙන්නේ කියලා.
ඔව්. එහෙම හිතන තාක්කල් බාහිර ලෝකෙට පුළුවන් අපිව ප්‍රවට්ටේම විතරක් නෙමෙයි අපිව සැප දුක ලාභ අලාභ නින්දා ප්‍රශංසා ඔය සේරම අපිට දෙන්න පුළුවන් බාහිර අයට. අටලෝ දහම. ඒ කියන්නේ ලෝකෙට අයිති ධර්ම ටිකට අපි අහු වෙනවා. ඒක ඕකේ ඇත්ත ඇති හැටි දකින්න දකින්න අන්න අර ලෝකයෙන් මිදෙනවා. එතකොට අපි දන්නවා මේ සැප ඇති කරගත්තෙත් අපේ හිත, දුක ඇති කරගත්තෙත් අපේ හිත. ඒවා බාහිර රූපෙට අයිති නෑ කියලා.
අපි දුක්
දෙත් අපි. ඔව්. ඔව්. දැන් කවුරු හරි කියන දෙයක් නින්දාවක් විදිහට බාරගත්තෙත් අපි, ප්‍රශංසාවක් විදිහට බාරගත්තෙත් අපි. බාරගත්තා කියන්නේ නින්දාව කියන එක හැදුවේ අපේ හිතෙන්. මට බනිනවා කියලා හැදුවේ අපේ හිතෙන්. මොකද කණෙන් ඇහෙන්නේ ශබ්දයක් විතරයි. ඒ ශබ්දේ නෑ බනිනවද හොඳ කියනවද මොකුත් කන දන්නේ නෑ. හිත තමයි ඔක අපි බනිනවද හොඳක් කියනවද කියලා අදහස් ටික අරන් චේතනා ටික හදලා හිතෙන් බනිනවා කියලා හදලා ඒ හිතේ හදපු එක ඊළඟට හිතේ හැදුනා කියලා දන්නේ. ඒක එළියේ ඉන්න කෙනාට අයිති කරනවා. අන්න ඔය හිත සම්බන්ධ ටික දැනගන්න නාම කියලා. බාහිර තියෙන ඒවා රූප නම් එතකොට මේ නාමයේ ක්‍රියාවලියට රූප අදාළ නැහැ. රූපයේ මොනවා හරි දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට මේ නාම අදාළ නැහැ. ඔව්. අපි අපේ තියෙන මුලාව අවිද්‍යාව හින්දා තමයි අපි ওই දෙක එකක් කරලා තියෙන්නේ. එකතු කරන්නේ. නෝක ටිකක් ගැඹුරින් තේරුම් ගත්තොත් ඔතන තියෙන ලෝකෙට අයිති වෙන්නේ ඇයි, ලෝකෙන් මිදෙන්නේ නැත්තම් ලෝකෝත්තර වෙන්නේ කොහොමදයි කියන එක.
ඒසබාගේ.
ඔව්. ඇහි ක්‍රියාකාරීත්වයේ තේරුම් ගත්තත් ලෝකෙන් මිදෙන්න, ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආයතන පිරිසිඳ දකින්න. මේ නිවනට එක මාර්ගයක්. දැන් ස්කන්ධ ධාතු ආයතන කියනවනේ. ආයතන ආයතන ගැන බැලුවත් නිවන් ලබන්න පුළුවන්. ආයතන ගැන හොඳට විමසනකොට පිරිසිඳ දකින්නකොට මද ලෝකෙන් ඈතර වෙන්න පුළුවන්. වෙනදා හුන්න ලෝකෙට අහු වෙන්නේ නැහැ කියන එක.
සාමාන්‍යයෙන් එතකොට අපි ආයතන හය පිටිසිත රකින්නවා කියන්නේ කියන්නේ අපි භාවනා කරනකොට විදර්ශනා කරන්න දෙනවනේ. භාවනාවේ ඒ ආයතන හය ගැන ලැබෙන සංඥා චේතනාරම.
ඔව් දැන් ඔය නුවණ ඇති කරගත්තොත් එතකොට ආයතනයක් වැඩ කරනකොට වෙන සිද්ධිය හිතට පෙන්වන්න පුළුවන්. අපි ඔය හිතුවට ඕක බාහිර දෙයට අයිති කියලා එහෙම දෙයක් නෙමෙයි. එළියෙන් ගත්ත සංඥාව ගැන හිත තමයි මේ හිතලා තියෙන්නේ. ඒ හිත හිතපු ටික එළියේ තියෙන රූපෙට කවදාවත් අයිති නැහැ. එතකොට අපේ පුරුද්ද තියෙන්නේ එළියේ තියෙන රූපෙට මේ හිතන ටික අයිති කියලා හිතන්න. අපි හිතට පෙන්වන්න ඕන නෑ නෑ හිත හිතන ඒවා හිතේ වැඩ. ඒ හිතන ඒවා එකක්වත් රූපෙට අයිති නෑ. එතකොට බලන්න අරයා අපිට රැව්වා කියන එකත් අපේ හිතට අයිති එකක්. එයා හිනා වුණා කියන එකත් අපේ හිතට අයිති එකක්. ඒ ගැන තියෙන අදහස් ටික අපේ හිතට අයිති දෙයක් නිසා බාහිර කෙනාට අයිති නෑ ඒක. එතකොට කාටවත් අපිට බනින්නත් බෑ හොඳ කියන්නත් බෑ. Thank you.